ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ 40 වෙනි අධිකාරයේ වූ මහජන ආරක්ෂක ආඥාපනත මහජන ආරක්ෂක ආඥාපනති 12 වෙනි වගන්තියේ මා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වා ගැනීම සඳහා වන අවශ්‍යතාවයේ සැලකිල්ලට ගනිමින් පළමුවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වා ගැනීම සඳහා කැඳවන බව ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥාපනතේ 21-2 වගන්තිය සමග කිව යුතු 2-3 වගන්තිය ප්‍රකාරව එබව පාර්ලිමේන්තුවට මේ නියෝජනය කරනු ලැබේ. කොටාබේ රාජපක්ෂ ශ්‍රී ලංකා ජනාධිපති නිවේදනයයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121-1 ව්‍යවස්ථා ප්‍රකාරව මුදල් නැමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් 7ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැනීම. දරු අග්‍රාමාත්‍යතුමා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක වීම.
ගරු කථානායකතුමනි, 2017 වාර්ෂික සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව තාක්ෂණික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශකාර සභාවේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2020 සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
විදේශ කටයුතු අමාත්‍යතුමා.
රුක කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා විදේශ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරමි.
මහා මාර්ග ඇමතුමා.
ගරු කථානායකතුමනි, පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මහා මාර්ග අමාත්‍යාංශයේ මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධ සඳහන් කරු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 120-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනුදෙනු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අධ්‍යාපන ඇමතුමා.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්‍යායතනයේ වාර්ෂික වාර්තාව, 2009 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජකීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2019 වර්ෂය සඳහා මොරටු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිනුම් වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. ස්තුතියි.
ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශනය මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
මුදල් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 52 අධිකාරිය වන සුරාබදු ආඥාපනතේ 8-30 වගන්ති සමග කිය යුතු 32 වගන්ති යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2020-2021 පෙබරවාරි 25 දින ඇති අංක 22-16 ඇලීරක් 16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නිවේදනය, අංක 7 ඇලීරක් 2021 දරන සුරාබදු නිවේදනය, සංශෝධිත පරිදි 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිදාන පනතේ 3-ඈ වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 අප්‍රේල් 5 දින ඇති අංක 22-22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නියමය, සංශෝධිත පරිදි 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 අප්‍රේල් 5 දින ඇති අංක 22-23
22 22 ඇලීරක් තුන දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සංශෝධිත පරිදි 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධි විධාන 53 වෙනි වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 අප්‍රේල් 22 දින ඇති අංක 22 24 ඇලීරක් 24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2011 අංක 18 දරන වරාහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 33 වගන්ති යටතේ වරාහ ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 පෙබරවාරි 22 දින ඇති අංක 22.16 ඇලීරක් 3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය 2011 අංක 18 දරන වරාහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 33 වගන්ති යටතේ වරාහ ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 මාර්තු 9 දින ඇති අංක 22.18 ඇලීරක් 51 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය දෙදාසේ අංක 18 දරන වරාහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 33 වගන්ති යටතේ වරාහ ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 මාර්තු 19 දින ඇති අංක 22.19 ඇලීරක් 68 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය 2011 අංක 18 දරන වරාහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 33 වගන්ති යටතේ වරාහ ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 අප්‍රේල් 19 දින ඇති අංක 22.24 ඇලීරක් 8 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය සහ 2011 අංක 18 දරන වරාහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 33 වගන්ති යටතේ වරාහ ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 ජූනි 11 දින ඇති අංක 22.31 ඇලීරක් 19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය ගරු කථානායකතුමනි මම ඉදිරිපත් කරමි. ගරුම නිවේදනයේ නියමයන් සහ නියෝග රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම ඇමතුමා.
ගරු කථානායකතුමනි 2020 වර්ෂය සඳහා පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන සහ කිරිහා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ජල සම්පාදන ඇමතුමා.
ගරු කථානායකතුමනි 2018 වර්ෂය සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි.
බලශක්ති ඇමතුමා.
ගරු කථානායකතුමනි 2019 වර්ෂය සඳහා
සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක සභාවේදී මුගල රීතියයි මම යෝජනා කරමි.
බලශක්ති ඇමතුමා.
ගරු කථානායකතුමනි 2019 වර්ෂය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශකාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
වරායහ නාවික ඇමතුමා.
ගරු කථානායකතුමනි 2017-18 වර්ෂය සඳහා සීමා සහිත ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා වරායහ නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්යක සභාවේත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැන්වීම අනුර ප්‍රියදර්ශන යාපා මුදල් පිළිගනිමි.
ගරු කථානායකතුමනි රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේත යොමු කරන ලද ශ්‍රී ලංකා සුරැකීම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් 2002 අංක 14 දරන අගය එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝග 2021 අංක 2 දරන පරිපූර්ණක අස්තමේන්තුව වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව 2021 සහ 2018-19 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ආයුර්මණ්ඩලයේ වාර්ෂික වාර්තා සම්බන්ධයෙන් එකී කාර්යක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමි.
මහා මාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාව.
ගරු කථානායකතුමනි 2016 වර්ෂ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව දෙදස් දහට වර්ෂනා මාර්ග සංවර්ධන අධිකාරී වාර්ෂික වාර්තාව, දෙදස් දහට වර්ෂනා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව, 2015 වර්ෂය සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව, 2016 වර්ෂය සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2018 වර්ෂය සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ කාරක සභා වාර්තාව දරු කතානායකතුමනි මම ඉදිරිපත් කරමි.
ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක
කාර්යාලය. ගරු කතානායකතුමනි, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභා වෙත ඉදිරිපත් වෙත යොමු කරන ලද 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ධීවර සංස්ථාවේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරී වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම.
බලතල වරප්‍රසාද ගැන එක කාරණයක් ඉදිරිපත් කරන්න මම විශේෂයෙන්ම අපේ සභානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය ඇමතුමා සිටින නිසා දැන් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ අලුත් ක්‍රමවේදයක් ඇවිල්ලා තියෙනවා. බලතල හැටියට මේ සෞඛ්‍ය ඇමතිතුමා නැත්නම් ග්‍රාමතුමා හැම පාර්ලිමේන්තු සතියෙම කොවිඩ් ගැන ප්‍රකාශයක් කරනවා. ඉතින් මම මෙතන ඉල්ලන්නේ අපිට පුළුවන්ද කියලා හැම සතියෙම සෞඛ්‍ය ඇමතුමිය කරන්න. මොකද ඒක හොඳ එක එකයි එක එක විදිහට කියනවා. සමහර අය කියනවා දැන් කෝටි 3ක් නැත්නම් 4ක් අපි වෙන්නත දාන්න යනවා. ඉතින් කැබිනට් මණ්ඩලයේ සවුඳ හම්බෙන නිසා අඟහරුවද්ද කිව්වෙන් පස්සේ අපි දැනුම් දෙන්න අපි ඇවිල්ලා ඔබතුමියෙන් අහන්න.
අර කතානායකතුමා මමත් හිතනවා ඒක හොඳයි කියලා. එතකොට මේ ප්‍රශ්න උත්තර විදිහට වඩා රටේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් හැම අඟහරුවාදාම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න.
බොහොම ස්තුතියි. දලසලා පෙරමෙතුමා මහජන පෙත්සම් පිළිගැන්වීම. ප්‍රසන්න තල්ලගේවන්න මෙතුමා මහජන පෙත්සම් පිළිගැන්වීම.
අර කතානායකතුමනි, මහරගම සීනාවිලේජ් පජන්ති ඊකේජී අල්ලුස් මහත්මාගෙන් ලැබුණු පෙත්සමද නිට්ටම්බෝ නුවරපාර 14 එක පජන්ති එස්.ඒ. සහබන්දු මහත්මාගෙන් ලැබුණු පෙත්සමද පිළිගන්නේ.
කපිල අතුකෝරළ මෙතුමා. ප්‍රදීප් මුදුගඩ මෙතුමා. ජගත් කුමාර සුමිත්තාර්චි මෙතුමා.
ගරු කතානායකතුමනි, හෝමාගම කටුවාන දේවාලපාර අංක 333 පහ පීදාන ස්ථානයේ පදිංචි NSS මල්කාන්ති මහත්මියගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
ගරු H. නන්දසේන මෙතුමා.
ගරු කතානායකතුමනි, කැබිතිගොල්ල වාහල්ගඩ D4 අංක ස්ථානයේ පදිංචි ප්‍රියංගිරි වීරසිංහ මහත්මියගෙන් ලැබුණු පෙත්සමද පදී පරාක්‍රම අසුව කොළණිය කන්දේ ගෙදර ලිපිණේ පදිංචි IG චන්දන ප්‍රේමතිලක මහතාගෙන් ලැබුණු පෙත්සමද පිළිගන්නවා.
වාචික පිළිතුරු අපේක්ෂා කරන පෙත්සම් මහජන පෙත්සම් ප්‍රියමද කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න දේශා විතානගේ මන්ත්‍රීතුමා ඇබ්සන්ට් මොහම්මඩ් මුසාමිල් මන්ත්‍රීතුමා
මම අහලා කතා නැහැ.
මුදල් ඇමතුමා
අරු කතානායකතුමනි, ප්‍රශ්නයේ පිළිතුර සඳහා මුදල් ඇමතුමා වෙනුවෙන් මම ඉදිරිපත් කරනවා. ආයන්න 1 වර්ෂ 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කළ එක් රිදිපිලිස ඇඳුම් ප්‍රමාණය ඇමුණුම 1 ලෙස ඉදිරිපත් කරනවා. ආයන්න 2 ශ්‍රී ලංකාවට ආනයනය කළ රිදිපිලිස ඇඳුම් සඳහා වැය වූ මුදල වෙන්වෙන් වශයෙන් ඇඳුම් 2 හැටියට ඉදිරිපත් කරනවා. ආයන්න 3 වර්ෂ 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට රිදිපිලිස ඇඳුම් ආනයනය කළ රටවල නාමලේඛනය ඇමුණුම 3 ලෙස ඉදිරිපත් කරනවා. ආයන්න 4 රිදිපිලිස ඇඳුම් ආනයනය කළ සමාගම්වල නාමලේඛනය ඇමුණුම 4 ලෙස ඉදිරිපත් කරනවා. ඒත් එක්කම ආයන්න රුපියල් බිලියන 1630යි. රුපියල් බිලියන 1630යි. ඈයන්න නොයසේ තමයි මන්ද පැනනොලගි.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමනි, මේ මේ ඇඟලුම් කර්මාන්තයේ තමයි අපේ රටේ දෙවැනියට විශාලම ආදායම් ප්‍රමාණයක් ගෙන කර්මාන්තය. ඉතින් මේක විශාල පිරිසක් නියැලිලා තිබෙනවා. මම ඔබතුමායන් අහන්න කැමති විශේෂයෙන් දැන් මේක ලෝකේ ගත්තාම ඉතාම තරංගකාරී තත්වයක තමයි මේ තියෙන්නේ. චීනය, වියට්නාමය, බංග්ලාදේශය වගේ රටවල් අපට තරංගකාරී විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකෙදි පෞද්ගලිකාංශයේ මැදිහත් වීමෙන් යම් ප්‍රමාණයක දැන් වෙළඳපළ ප්‍රසාරණය කරගන්න සහ තරංගකාරීත්වයට මූණ දෙන්න කටයුතු කරනවා. රාජ්‍යංශයේ විදිහට මේ සඳහා විවිධ ප්‍රතිපත්ති අරගෙන මේ වෙළඳපළ ප්‍රසාරණය කිරීම සඳහා යම්කිසි උපායමාර්ගයක් සකස් කළ තිබෙනවාද? ඒ වගේම මට ආරංචි වුණා දැන් කස්ටම් එකේ විශාල වශයෙන් ආනයනය කරපු රෙදි ප්‍රමාණයක් මේ ඒ ඒ ව්‍යාපාරිකයන්ට ලබා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා කියලා. ඒ සඳහා යම්කිසි ක්‍රමවේදයක් ඔබතුමා සකස් කරනවාද?
කතානායකතුමනි, ඇඟලුම් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම වාගේ පෞද්ගලිකංශයෙන් ක්‍රියාත්මක වෙන ක්ෂේත්‍රයක්. ඒ ක්ෂේත්‍රයට රජය කරන දේ තමයි ඒ ක්ෂේත්‍රයට මැදිහත් වීමක් උත්කරනවා, ඒ ක්ෂේත්‍රයේ සියලුම කටයුතු කිරීමට අපි උපකාරී වෙනවා. මේන්ලි ඇස ෆැසිලිටේටර් අපි එයාගේ කටයුතු කිරීමට උදව් කරනවා, එයාගේ කටයුතු කිරීමට අපි සියලුම පහසුකම් ලබා දෙනවා. ඒත් එක්කම රේගුවේ දැනටමත් අපි විශේෂ කාර්යභාරයන් හරහා රේගුව තුලින් කෙරෙන ඒ කාර්යභාරය තවත් දුරටත් කාර්යක්ෂම කරලා ඒ හරහත් ඇඟලුම් ක්ෂේත්‍රයේ කටයුතු කරන අයට අපි සහාය ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මා හිතන්නේ ඉදිරියේදී තව දේවල් කරන්න තියෙනවා. ඒ වුණත් දැන් වෙනකොටත් අපි මැදිහත් කරුවෙක් හැටියටත් පහසුකම් සලස්සන්නෙක් හැටියටත් රජය මේ ක්ෂේත්‍රයට දැවැන්ත ලෙස උපකාරී වෙලා තිබෙනවා. විශේෂයෙන්ම කොවිඩ් වසංගතයේ තියෙන කාලයේදී අපි ඒ අයගේ වැඩ කටයුතු නිරන්තරයෙන්ම කරගෙන යන්නටත් කිසිම බාධාවකින් තොරව කරගෙන යන්නටත් අපි ඒ අයට සහාය ලබා දීලා තියෙන එකේ මා කියන්න අවශ්‍යයි.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ කතානායකතුමනි, දොළවත්ත මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, ගරු ගල්තුමාගෙන් අහන්න, අපි දන්නවා මේ තියෙන තත්ත්වය, මේ අර්බුදය අපිට හටගන්නේ මේ ඩොලර් වල තියෙන මදිපාඩුකම තුල අවශ්‍යතාවයක් තියෙනවා. අපි ඒ නිසා රජයක් හැටියට සාධනීය පියවර ගණනාවක් අරගෙන තියෙනවා. සමහර අපිට අනවශ්‍ය භාණ්ඩ අපි රටට ගේන එක අපි නවත්තලා තියෙනවා. ඉතින් ඒ කාරණා එක්ක අපි යම් උඩුගම් බලා යන ස්වරූපයක් තමයි ආණ්ඩුවකට තියෙන්නේ. ඒක එක පියවරක් තමයි. අපි මෝටර් රථ ආනයනයේ යම් ආකාරයේ සීමාවක් පනවලා තියෙනවා. ඉතින් ගරු ඇමතුමනි, මම යෝජනාවක් හැටියට ඔබතුමාගෙන් ප්‍රශ්නයකට යොමු කරන්නේ, දැන් මේ අපි රථ වාහන මෙහෙම නොගැන්වීම තුළ, අමතර කොටස් නොගැන්වීම තුළ අපි දන්නවා අද රටේ අස්වාභාවික ලෙස මිල ඉහළ ගිහිල්ලා තියෙනවා රථ වාහනවල. දැන් අපි රථ වාහන ගේන්නේ ඒ වෙනකොට ඒ ඩොලර් කෝටි ගණක් අපිට ඉතුරු වෙලා තියෙනවා අපි යන මුදල. ගරු මුදල් ලැබෙතුමනි, දැන් අපිට පුළුවන් නම් අපි දන්නවා අපිට පහුගිය කාලේ රට විරුව අපේ රට විශාල වශයෙන් විදේශ විනිමය ගේන විදේශීය ජනතාව කොට්ටාසයක් ඉන්නවා. ඒ අයට සහනයක් හැටියට මගේ මම මූලික පිටර ඔබතුමාලට තමයි මේක ගන්න පුළුවන්. අපි අවුරුද්ද කාල සීමාවක් දෙනවා ඒ අයට රථ වාහනයක් මෝටර් රථයක් මේ රටට ගේන්න. හැබැයි ඒ ගේන මෝටර් රථයට ටැක්ස් බදු මුදල් ගෙවිය යුත්තේ ඒ රටවල සේවය කරන ඒ අය විසින්ම ඩොලර් වලින් තමයි ඒ අදාළ මෝටර් රථයට මුදල් තීරුපතු රටට ගෙවිය යුත්තේ. ඒ තුළ රථ වාහනත් මේ රටට එනවා, ඒ අයට යම් සහනයක් දුන්නා වගේත් වෙනවා. ඒකම අපිට නොදැනීම මේ අපි ශ්‍රී ලංකා රුපියල් වලින් අපි රටෙන් ගෙවන සල්ලි සතභාගවත් එළියට යන්නේ. හැබැයි විදේශවල සේවය කරන විදේශිකයෝ, ලාංකිකයෝ හුරු වෙනවා තමන්ට මේ ලැබෙන අවස්ථාව උපයෝගී කරගෙන ඩොලර් විශාල ප්‍රමාණයක් ලංකාවට එවන්න. ඒ තුළ ඩොලර් සංචිතයක් අපිට ඇති වෙනවා. ඉතින් මම හිතන්නේ මේකේ තියෙන මූලික කාරණා අපි දන්නවා. සමහර විට මෙහින් ආපහු සල්ලි යවන්න පුළුවන්. ඒ උන්ඩියල් ක්‍රම අපිට නවත්තන්න වෙනවා. හැබැයි මම විශ්වාස කරනවා අපි මෝටර් රථ ගෙන්නන්න නැතුව ඩොලර් යන එක රටේ නවත්තලා තියෙනවා වගේම අපිට පුළුවන් නම් මේ අවුරුද්ද කාල සීමා දුන්නොත් ඔය විදේශිකයන්ට අපේ රටේ අපේ රටට විශාල වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ඩොලර් එවන අයට යම් සහනයක් හැටියට අවුරුද්ද කාල සීමාව දුන්නොත් ඒ රථ වාහන ගෙන්නවා එක්කම විශාල මුදල් ප්‍රමාණයක් අපේ රටේ අපිට වෙනම ගිණුමක මේ වෙලාවේ අපිට ආයෝජනය කරගන්න පුළුවන් වෙයි නේද කියලා කාරණේ ඔබතුමාට මතක් කරන්න කැමැතියි.
මම ගරු කතානායකතුමනි, මම අපේ ගරු මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව. ඒත් එක්කම අපි දැන් මුහුණ දීලා සිටින්නේ අස්වාභාවික තත්ත්වයක්. අපි දන්නවා අද ලෝකයේ සියලුම ආර්ථික කටයුතු විවිධ ආකාරයට බලපෑම් වලට ලක් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය අපිට මේ වෙලාවේදී අපිට අවශ්‍ය වෙන විදිහට හසුරුව ගන්නට බැරි වෙනවා තිබෙනවා මේ ප්‍රශ්නය නිසා. ඒ වුණත් අපි යම් ආකාරයකට අපිට පුළුවන් හැකි විදිහට මේ කටයුතු ජනතාවට බාධාවත් නොවන විදිහට කරගෙන යන්නට අපි සමත් වෙලා තියෙනවා. ඒත් එක්ක මම පිළිගන්නවා සමහර තැන්වලදී අපිට නීති රීති කරන්නට සිදු වෙලා තිබෙනවා. ඒ අහරහා යම් පීඩනයක් ඒ ක්ෂේත්‍රවලට ලැබිලා තියෙනවා. ඒ වුණත් අපි හිතන්නේ සංචාරක ක්ෂේත්‍රය තවදුරටත් වර්ධනය වෙනකොට අපිට නැවත වරක් මේ ප්‍රශ්නවලට මුහුණ දීමට හැකියාවක් තිබේවි. ඒත් එක්කම ඔබතුමාගේ යෝජනාව ඉන්ට්‍රෙස්ටිං යෝජනාවක්. අපි ඒ ගැන සලකලා බලලා ගරු දොළවත් මන්ත්‍රීතුමනි, අපි ඒ ගැන සලකලා බලලා යම් කිසි ආකාරයකට ඒ වැනි දෙයක් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපි ඒ ගැන සලකලා බලලා කටයුතු කරන්නත් බලාපොරොත්තු වෙනවා කියන එකත් කියන්නට අවශ්‍යයි.
අරු චමින්ද විජේසිරි මැතිතුමා අධිකරණ මැතිතුමනි.
අනාගත කතානායක මැතිතුමනි ප්‍රශ්න.
අධිකරණ මැතිතුමා. අධිකරණ මැතිතුමා ප්‍රශ්න ඉදිරි. නෑ
නෑ මම සුන්නේ ප්‍රශ්න. ආ සෝරි. ගරු කතානායකතුමනි, ගරු චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු මම රැෂි කරගෙන තිබෙනවා. එතුමා අහලා තියෙනවා පළවෙනි ප්‍රශ්නය අයන්න එක බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මේ සඳ වෙනුවට අනුමත නිලධාරීන් සංඛ්‍යාව 7872යි. දෙවැනි එක එම දෙපාර්තමේන්තුව මේ වෙන විට සේවයේ නියුතු බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 5567යි. තුන්වැනි ප්‍රශ්නය දෙපාර්තමේන්තුවේ මෙවැනට පවතින පුරප්පාඩු සංඛ්‍යාව 2305කි. එක් එක් තනතුරු වලට අදාළ අනුමත නිලධාරීන් සංඛ්‍යාව දැනට සේවයේ නියුතු සංඛ්‍යාව හා පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳ තොරතුරු වාර්තාව ඇමුණුම එක වශයෙන් ඉදිරිපත් කරනවා. මම ඔබතුමාට ලබා දෙන්නම් එක. ආයන්න බන්ධනාගාරය මේ වන විට පවතින පුරප්පාඩු පෙරවීම සහ බන්ධනාගාර තුල සිදුවන අක්‍රමිකතා දුරු කිරීම සඳහා අමාත්‍ය අංශයෙන් ගන්න ලබන පියවර කවරේද යන්න දන්වන්නේද? ඔව්. එක් එක් තනතුරට අදාළ පුරප්පාඩු පෙරවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව ඇමුණුමත් දෙකමගින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ අනුව බලන්න පුළුවන් එක් එක් කාරණු සම්බන්ධයෙන් මොනවද අපි ගන්න තියෙන පියවර කියන එක. ආයන්න දෙක රෝමානු ආරක්ෂාවට තර්ජනයක් වන රැඳවියන් බූස්ස අධිආරක්ෂක බන්ධනාගාරයේ රඳවල තියෙනවා. විශේෂ කාර්ය බලකාය ආරක්ෂාව බූස්ස අඟුණුකොළපයල සහ කොළඹ බන්ධනාගාර සංකීර්ණ ලෙස යොදවල තියෙනවා. බූස්ස අඟුණුකොළපයල සහ කොළඹ ආදී ප්‍රධාන ආයතනවල ජංගම දුරකථන අවහිරතා ඇති කරලා තියෙනවා. නිලධාරීන් විධිමත් පරිදි පුහුණු කරලා තියෙනවා, කරගෙන යනවා. බන්ධනාගාර බුද්ධ්‍යංශය ප්‍රතිසංවිධානය කර බන්ධනාගාරයේ හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය පිහිටුවීම හා ඊට යුදු හමුදාවෙන් ඉවත් වූ 500 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කරමින් පවතිනවා. විශේෂයෙන්ම බන්ධනාගාරයේ බුද්ධ්‍යංශය ප්‍රතිසංස්කරණ කරලා යම් යම් වැටලීම් කරනවා. ඒ අනුව තමයි මෑතකදීත් මහරදී අල්ලගන්නත් අපිට පුළුවන් වුණේ. ඒ අනුව පැන නගින්නේ නැහැ අන්තිම ප්‍රශ්නයේ උත්තර. සවිස්තරාත්මක ඇමුණුම් එක හා දෙක මම සභාගත
කරනවා. ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ දැන් ඔතන 2000 ගානක පුරප්පාඩු තිබෙන බව ඔබතුමා කියනවා. ඒ නිසා වෙන්නේ නැති ගරු ඇමතුමනේ පෞගිය කාල විභාග පවත්වලා සම්මුඛ පරීක්ෂණ තිබලා ඒ බඳවා ගැනීම කරන්න සිද්ධ වුණේ නැහැ විධිමත් ක්‍රමවේදයට. ඒ විධිමත් ක්‍රමවේදයට බඳවා ගන්න තිබුණා නම් ලකුණු මට්ටම ඒ දක්ෂතා අනුව තමයි බඳවා ගන්න ඕනි. ඒවා එළියට අරගන්න. නමුත් අපි දන්න විදිහට ගරු ඇමතුමනේ අපේ පළාතේත් මේ විභාග ලියලා තේරිච්ච බොහෝ දෙනා හිටියා. හැබැයි අන්තර්ජාලය හරහා මේ කිසිම තොරතුරක් ඔබ තෝරගෙන තියනවාද, ඔබේ ලකුණු සංඛ්‍යාවද, ඒවා කිසිවක් දාලා තිබුණේ නැහැ. හැම තිබුණ ක්‍රමවේදයක් පිළිබඳව නැහැ. හැබැයි ගරු ඇමතුමනි, යම් කිසි සීමිත පිරිසක් තෝරාගත්ත පිරිසක් සම්මුඛ පරීක්ෂණ වල කැඳවපු බව, ඒ සම්මුඛ පරීක්ෂණ වල සහභාගී වූ විශාල පිරිසක් මේ මූණුපත හරහා අපි දැක්ක. අපට පෞද්ගලිකව කතා කරලා කිව්වා අපට ආවේ නැහැ, සමහර කණ්ඩායම් යනවා කියලා. එතකොට මේ ක්‍රමවේද දෙකකට බඳවා ගන්න අලුත් ක්‍රමවේදයක් තිබෙනවද මේ අමාත්‍යාංශය හරහා කියලා අපි දැනගන්න කැමතියි. එහෙම නැත්නම් ඒ සුවිශේෂී කණ්ඩායම් තෝරා ගැනීම සඳහා අනුගමනය කළ ක්‍රමවේදයක් තියෙනවා. මොකද අර දරුවෝ දන්නේ නැහැ
එහෙම කම වේදයක් තියෙනවා නම් ඒ දරුවෝ එක පැහැදිලි කරන්න රටට දරුවන්ටත් ඒක අපිට කතා කරන්න ඕනේ නැහැ ගාගේ ප්‍රශ්න ඉන්නේ දෙයි එවැනි ක්‍රම වේදයක් නැත්තම් එවැනි බඳවා ගැනීමක් කරලා නැහැයි කියන කාරණේ තවරුව ඔබ උදාර දෙන්න පුළුවන් කරු එමුතු
ගරු මන්ත්‍රීතුමනි මේ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් ඔබතුමා කියන දේවල් සම්බන්ධයෙන් මට උත්තරේ දීම හැකියාවක් නැහැ නමුත් ගිය සැරේ මේ දැන් මාසයකට පමණ ඉස්සෙල්ලත් ඔය හා සමාන ප්‍රශ්නයක් මගෙන් අහලා තිබුණා. ඒකට මට පිළිතුරු සපදලා ඉදිරිපත් කරලා තිබුණේ අමාත්‍යංශයෙන් සහ බන්ධනාගාර කොමසාරිස්තුමා විසින් නිසි ක්‍රියාපටිපාටි අනුව තමයි කටයුතු කරන්න කියලා. දැන් ඔබතුමා මේ කියන කරුණු මම බන්ධනාගාර කොමසාරිස්තුමා වෙත ඉදිරිපත් කරලා එතුමාගේ ප්‍රතිචාරය අරගෙන මම ඔබතුමාව පෞද්ගලිකව දැනුවත් කරන්නම්. ගරු මන්ත්‍රීතුමනි.
ගරු කථානායකතුමා මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි මේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මම කලින් දවසකත් ඔබතුමාගෙන් ඇහුවා වැටුප් වැඩිවීමක් පිළිබඳව 140 වැටුප් වැඩිවීම පිළිබඳ ප්‍රශ්නේ. ඔබතුමා එදා දවසේත් ඉතාමත්ම උත්තරයක් දුන්නා අපි ඉතාමත්ම ඉක්මනින් සිද්ධ කරනවා කියලා. අපිට දැනගන්න තියෙන පරිදි මහා බණ්ඩාගාරයේ මේ සඳහා අනුමැතිය ලබා නොදීමක් තමයි දැනට තියෙන්නේ කියලා අපිට වාර්තා වෙන්නේ. අපි අහන්නේ දැනට දැන් ජොන්සන් ප්‍රනාන්දු ඇමතිවරයාත් මහින්දානන්ද ඇමතිවරයාත් විටින් විට කියනවා රජයට කිසිදු මුදල් ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් සල්ලි තියෙනවා. එහෙමනේ කියන්නේ. එහෙම තියෙනවා නම් ඇයි මේ බන්ධනාගාර නිලධාරීන්ගේ 140 වැටුප් වර්ධකයේ දැන් කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා ගොඩක් දවස් තියෙද්දිත් මේ නිලධාරීන්ට මේ විදියට සැලකන්නේ. ඉහළ නිලධාරීන්ට නම් සමහර වෙලාවට යම් යම් සැලකිලි පහුගිය දවස්වල සිද්ධ වෙනවා කියලත් අපි මුහුණු පොත හරහා දැක්කා. හැබැයි මේ පුංචි නිලධාරීන්ට මේ 140 වැටුප ලබා දීමට එක්කෝ ඔබතුමාලා කියන්න අහවල් දවස වෙනකොට මේක දෙනවා කියලා. එහෙම නැතුව මේ අයව මේ නිරන්තරයෙන්ම පීඩනය පවත්වන්නේ නැතුව කවදා හරි දවසක මෙන්න මෙදා වෙනකොට මේ පඩිය ලැබෙනවා කියලා වචනයක් හරි ලබා දෙන්න කියලා මම ගරු ඇමතුමාගෙන් ඉල්ලා හිටිනවා.
ගරු මන්ත්‍රීතුමනි මේ සම්බන්ධයෙන් අපි මීට ඉස්සෙල්ලක කියපු ආකාරයටම මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. මුදල් අමාත්‍යංශය ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරපු ආකාරයට සියලුම වැටුප් පැඩිවීම් හෝ විසිලෙන්යන් පිළිබඳව ඊළඟ අයවැයේදී පූර්ණ වශයෙන් සලකා බලන්න තමයි උත්සාහ කරගෙන ඉන්නේ. මොකද ඔබතුමා දන්න ආකාරයට යම්කිසි එක කොට්ටාසයකට විතරක් විශේෂයක් කරපු ගමන් අනිත් කොට්ටාසය ඉල්ලනවා. ඊට පස්සේ තවත් එකක් බලනවා. සම්පූර්ණ සිද්ධියම විශාල ප්‍රශ්නයකට පත් වෙනවා. ඔබතුමා කියන ආකාරයට අපි මේ මූණ දීලා තියෙන්නේ ඉතාම ඉතිහාසයේ ඉතාමත්ම දරුණුතම අර්බුදයකට අපි පිළිගන්න තෝරන. ඒක ඒ කාලය තුල අපිට ඔබ දන්නවා ටුවරිසම් එකේ ආදායමක් නැහැ. පිටරට එන මුදල් වල ප්‍රමාණය එනවා එක්ස්පෝර්ට් ටික වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් රජයට ආදායම් ලැබෙන ආකාර තුනයි තියෙන්නේ. එකක් තමයි එක්සයිස් කොමිෂන් එක. දෙවෙනි එක තමයි රේගුවේ. තුන්වෙනි එක තමයි ආදායම් මොකක්ද. මේ තුනම කඩා වැටලා තියෙනවා. මේ ඔක්කොමත් එක්ක පෞගේ අවුරුදු 1500ක් තිස්සේ රජයේ නිලධාරීන් මේ රටේ ගෙදර ඉඳගෙන ඉන්නකොටත් සම්පූර්ණයෙන්ම පඩිගැවල ගුරුවරුන් ඇතුළු සියලු දෙනාට මේක සතයක්වත් අඩු කරන්නේ නැතුව. එහෙනම් මේක ඉතාමත්ම අපහසු කාලයක්. මේ අපි හිතන්නේ ඔබතුමයි අපි සියලු දෙනාම එකතු වෙලා රට ගොඩනැගීම සඳහා එකතුව කටයුතු කරමු මේකෙන් දේශපාලනය නොකරමු කියලා මම ඉල්ලා සිටිනවා.
ඉවරයි. අසියන්නේ මේ ගරු කතානායකතුමනි. ඇත්තටම මම හිතන්නේ මම අමතිතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ తත්වය පිළිගන්න එක පිළිබඳව රටේ තියෙන తත්වය. හැබැයි අපිත් දන්නවා අපි කැමති මේකට සහයෝගය දෙන්න අත් දෙක උස්සලා රටේ ආර්ථිකයේ ප්‍රශ්නේ විසඳ ගන්න අපි හැමෝම එකට එකතු වෙලා අත්වල බැඳ ගන්න ඕන කියන තැන අපි ඉන්නවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබේ ඇමති මණ්ඩලයේම තමයි එළියට ඇවිල්ලා කියන්නේ අපිට කිසිම සල්ලි ප්‍රශ්නයක් නැහැ. අපි ඕන තරම් අපිට සල්ලි තියෙනවා මේ හැම මෙහෙන් ඉල්ලන්න ඕනේ නැහැ කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඉස්පිරිතාලවලට උපකරණ පරිත්‍යාග කරනකොට කිව්වේ අපිට එහෙම එක එක්කෙනාගෙන් ගන්න ඕනේ අපිට ඕන තරම් සල්ලි තියෙනවා කියලා. ඒ මං මේ කියන්නේ අන්නේ උද්දච්චකම පැත්තකට තියලා අපි එකතු වෙලා වැඩ කරමු. මේ රට ගොඩනගන්න.
පුද්දික පැතින මැතුමා.
මම අහන කරු කතානායක.
ගරු කතානායකතුමනි ප්‍රශ්නේ ආයන්න එක 50 දෙනෙකු සහභාගී වී ඇත. ප්‍රශ්නේ ආයන්න දෙක වැය වූ මුදල් ඒ විදේශ විනිමය ඒකක වලින් ඇමුණුම එක වශයෙන් සඳහන් කරලා තිබෙනවා. ආයන්න තුන නිසි වැඩපිළිවෙලක් ආනයනය ආයතනය තුළ ක්‍රියාත්මක වෙනවා. ආයන්න හතර විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත මණ්ඩලයේ නිලධාරීන් මෙම පුහුණු වැඩසටහන් සඳහා සහභාගී කරවමින් පසුව පුහුණුව ලබා නැවත පැමිණෙන නිලධාරීන් විසින් ඔවුන් ලබා ගන්නා ලද පුහුණුව පිළිබඳව මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු සියලු නිලධාරීන් සියලු නිලධාරීන් දැනුවත් කිරීම සිදු කෙරේ.
එච්චරයිද?
දෙක ඒ ප්‍රශ්නෙම තවත් පිටුතුරු තියෙනවා මේ ගරු මන්ත්‍රීතුමනි. එම සෑම පුහුණු වැඩසටහනකම අදාළව විදේශ පුහුණුවේදී අධ්‍යයනය කරන ලද විෂයන් සහ ලබාගත් නව දැනුම ආශ්‍රිතව ව්‍යාපෘති වාර්තා සකස් කෙරේ. මණ්ඩලයට අදාළ වන එම ක්‍රියාත්මක කිරීම තුළින් නව අත්දැකීම් සියලු කාර්ය මණ්ඩලය සමග බෙදා ගනිමින් ආයතනයේ ඵලදායිතාවයේ ඉහළ නංවා ගැනීම සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරිකම් පැවැත්වීම සිදු කෙරේ. මෙහිදී මූලික වශයෙන් මණ්ඩලයේ ප්‍රධාන විෂයපතේ වන සමාජ ආරක්ෂණය පිළිබඳ කටයුතු සමස්ත ශ්‍රී ලාංකික වැඩකරන කම්කරු ජනතාවට මෙන්ම හාම්පුතුන්ටද සමස්ත ප්‍රජාවටම දැනුවත් වීමක් කිරීමේ වැඩසටහන් දිවයින පුරා ව්‍යාප්තව ඇති මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල හරහා ක්‍රියාත්මක කරනු ඇත. දැනට මණ්ඩලය මගින් සමාජ ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වා දී ඇත්තේ මණ්ඩලයට දායකත්වය සපයන කම්කරු ජනතාවට පමණකි. ඒ අතර අනෙකුත් ආසියාතික රටවල් වන චීනය, මැලේසියාව, ජපානය ආදී රටවල පවතින සමාජ ආරක්ෂණ ක්‍රම අධ්‍යයනය කර සමස්ත ජනතාවටම ආවරණය වන පරිදි ජාතික සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ආරම්භ කිරීම පිළිබඳව ශක්ෂිතා අධ්‍යයනයක් සිදු කෙරේ. ප්‍රශ්නය ආයන්න පැරණි නගී.
ගරු කථානායකතුමනි, මම පළවෙනි ප්‍රශ්න විදියට ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. අපේ රටේ පෞද්ගලික අංශෙත් ඒ වගේම අර්ධ රාජ්‍ය අංශෙත් සේවකයෝ එකක් සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල, අනිතික සේවක අර්ථ සාධක අරමුදල. දැන් සේවක අර්ථ සාධක අරමුදලේ අපි දන්නවා සේවකයා 108ක් යොදද්දි අයිතිකරුවා 112ක් වශයෙන් යොදන. මෙතන 103යි එක සේවකයා යොදන්නේ. දැන් මේ එකතු වෙන මුදල මත 114ක හෝ එහෙම නැත්නම් කවර හෝ බද්දක් අය කරගන්න ආණ්ඩුව බලාපොරොත්තුවක් තියනවද? එහෙම සැලැස්මක් තියනොත් 114ම වෙන්න පුළුවන් යම් කිසි බද්දක් අය කරගන්න ඔතුමන්ලා මේ එකතු වෙන මුදල මත යම් බද්දක් අය කරගන්න ක්‍රියාත්මක වෙනවද? ඒ ගැන පැහැදිලි ප්‍රකාශයක් ඒ සේවකයා යලි මුදල් ලබා ගන්න අවස්ථාවේදී ඒක මේ සභාවේ වාර්තාගත වෙන්න සභාගත වෙන්න ඔබතුමා ලබා දෙන සහතිකය මොකද්ද? එහෙම නැත්තම් නෑ කියන ඔවුනම් ඔව් එහෙනම් ප්‍රතිශතය කොච්චරද?
නැහැ, අපි එහෙම කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඒකට මම දන්නවා ඔබතුමන්ලාගේ රජයේ පසුගිය කාලෙදී එවැනි සාකච්ඡාවක් තිබුණා. ඒ කාලෙදී මේ EPF එක ටැක්ස් කිරීමට බොහොම උනන්දුවෙන් හිටියා සමහරක් ඇමතිවරු. ඒක නෙකරුණ එක ගැන අපි සන්තෝසයි. අපිට එහෙම කරන්නට බලාපොරොත්තුවක් නැහැ.
දෙවනි කාරණය මේ සම්බන්ධයෙන් පුවත්පත් වාර්තා පළ වුණා. දැන් අපේ ආණ්ඩුව කාලේ ඔබතුමා කියනවා එහෙම සාකච්ඡාවක් තිබුණයි කියලා. හැබැයි ඔබතුමා සමහර ඇමතිවරු කියනවා ඒක මේ සභාවේ කිව්වනම් හොඳයි, කවුද ඇමති කියලා. ඒතකොට කාටවත් දැනගන්න පුළුවන්. මේ ඉතින් දැන් මේක මාධ්‍ය වාර්තා පළ වුණා. මේ මාධ්‍ය වාර්තා නිවැරදි කරනවද? ඒ වගේම විශේෂයෙන් මේ මුදල් වෙනත් ආයතනවල මූල්‍ය ආයතනවල යලි ඔබතුමන්ලා ආයෝජනය කරන ක්‍රමවේදය මොකක්ද?
තාමත් පැහැදිලිව කියලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා මේ කටයුත්තක් සිදු වෙන්නේ නැහැ කියලා. මුදල් ඇමතිතුමාත් ඒක කියලා තියෙනවා. ඒක පත්‍රවල පළ වුණා. ඒත් එක්කම මමත් සම්මුඛ සාකච්ඡා කීපයකදීම මේ ප්‍රශ්නෙට උත්තර දුන්නා. ඒවත් පුවත්පත්වලත් ප්‍රකාශ වුණා. ඒ නිසා ඒ පිළිබඳව ඔබතුමා කිසිම ගැටලුවක් තියාගන්නට එපා. ඒත් එක්කම මා කියන්නට අවශ්‍යයි EPF එකෙන් කරන ආයෝජන පිළිබඳව ඒ අය ඉතා පැහැදිලිව ඉන්වෙස්ට්මන්ට් පොලිසි ගයිඩ්ලයින් එකක් ඒ අයගේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක කියවුවා නම් තේරෙනවා මොකද්ද ඒ අයගේ ප්‍රතිපත්තිය කියලා මේ ආයෝජන සඳහා. ඒ ආයෝජන ප්‍රතිපත්තිය දැන් මේ දිගටම EPF එකේ සේවක අර්ථ සාධක අරමුදලේ වෙබ්සයිට් එකේ පළ කරලා තිබෙනවා.
තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මැතිතුමා. තුෂාර ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමා. නලින් බණ්ඩාර ජයමහමැතිතුමා.
ඔව්. මම අහනවා කතා නැගතුමනි.
මුදල් ඇමතුමා.
සති දෙකක් කාලයක් ඉල්ලනවා ගරු සකතා නැගතුමනි.
ඉම්රාන් මහරුක් මැතිතුමා.
ගරු කථානායකතුමනි, ගරු ඉම්රාන් මාරූෆ් මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි. අයන්න එක තිරුකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රජයේ පාසල් සඳහා අනුමත ගුරුවරුන් සංඛ්‍යාව පහත පරිදි වේ. ජාතික පාසල් සඳහා අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 982යි. පළාත් පාසල් සඳහා අනුමත ගුරුවරුන්ගේ සංඛ්‍යාව 5410යි. අයන්න දෙක එම සංඛ්‍යාව එක් එක් විෂය අනුව වෙන්වෙන් වශයෙන් ඇමුණුම එක යටතේ ඔබතුමාට දන්වනවා. අයන්න තුන පිළිතුර වූ තිරිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ජාතික පාසල්වල මේ වන විට සේවයේ නියුතු ගුරුවරුන් සංඛ්‍යාව 943කි. එම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පළාත් පාසල්වල මේ වන විට සේවයේ නියුතු ගුරුවරුන් සංඛ්‍යාව 4783කි. අයන්න හතර එම පාසල්වල මේ වන විට පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් විෂය අනුව වෙන්වෙන් වශයෙන් එමුණුම් දෙක වශයෙන් ඔබතුමාට ඉදිරිපත් කරනවා. අයන්න පහ සියලු පළාත්හි ආණ්ඩුකාරවරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් හා අධ්‍යාපන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 20/20/11/24 දින Zoom තාක්ෂණය ඔස්සේ පළාත් ගුරු පුරප්පාඩු හා ගුරු තුලනය පිළිබඳ සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී ජාතික පාසල් හා පළාත් පාසල් අතර ගුරු තුලනයන් සිදු කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලද අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර තුමිය ඇතුළු සියලු පළාත් ආණ්ඩුකාරවරුන් ඒ සඳහා තම එකඟතාවය පළ කරන ලදී. ඒ අනුව ගුරු ස්ථාන මාරුවීම් ප්‍රතිපත්තියක් සකස් කිරීමටත් පළාත් පාසල් අතරද, පළාත් පාසල් ජාතික පාසල් අතරද, පළාත් තුල හා පළාත් අතරද ගුරු තුලනයක් සිදු කිරීමටත් එකඟතාවය පළ විය. තවද ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 ආයන්න ශ්‍රේණිය ගුරුපත්වීම් ලබා දීම 20/20 වැඩසටහන යටතේ 2016-2018 අධ්‍යාපන වර්ෂයේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 3 අවුරුදු පූර්ව සේවා ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව හදාරා නිම කළ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 3730ක් සඳහා 20/21 ජනවාරි 18 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික හා පළාත් පාසල් සඳහා ගුරු පත්වීම් ලබා දෙන ලදී. එහිදී නැගෙනහිර පළාතේ ජාතික පාසල් සඳහා ගුරුවරුන් 133ක් හා පළාත් පාසල් සඳහා ගුරුවරුන් 412ක් යොමු කරන ලදී. ඉහත පරිදි පුරප්පාඩු පිරවීමෙන් පසු තවදුරටත් ඉතිරිවන පුරප්පාඩු උපාධිධාරී අභ්‍යාසලාභීන් ශ්‍රී ලංකා ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමේ වැඩසටහන යටතේ පිරවීමට කටයුතු කරනු ලැබේ. ආයන්න අදාළ නොවේ.
බොහොම ස්තුතියි අමතුමනි. මේ අපේ නැගෙනහිර පළාතේ මේ ත්‍රිකුණාමලයේ බැටික්ලෝ සහ අම්පාර වෙන ඩිස්ත්‍රික්වල සමහර කලාපවල මම හිතන්නේ ගුරුවරෝ මේ වැඩියෙන් ඉන්නවා. එතකොට ගරු අමතුමනි, මේ වැඩියේ ඉන්න කලාපවල තියෙන ගුරුවරෝ කරගෙන එකෙන මේ බැලන්ස් කිරීමක්, ඒ කියන්නේ අනිත් කලාප වලට බැලන්ස් කිරීමක් කරගන්න පුළුවන් ක්‍රමයක් නැත්නම් ඒ විදියක් තියෙනවද? ඒ වගේම තුමනි මේ මේ අපේ ඩිස්ත්‍රික් වල මේ ත්‍රිකුණාමල ඩිස්ත්‍රික් වල ප්‍රශ්නයක් තියෙනවා. දැන් ISA DO ප්‍රින්සිපල් වෙන ඒ ධූරය වලට තාම හරියට මේ පත්වීම ලබා දීලා නැහැ. එතකොට ඒකට මොනාරි වැඩ පිළිවෙලක් මේ අරගෙන යනවද? හේතුව දැන් මේක ගොඩාක් කාලේ මේ වෙනකොට මම හිතන්නේ මේ පර්ෆෝමිස් ප්‍රින්සිපල් ඒ වගේම ඒ ධූරයට බාරව ඉන්න කට්ටිය අදාළ නැති කට්ටිය වැඩියෙන් ඉන්නවා. ඒ නිසා ඒකට මොනාරි විකල්පයක් තියෙනවද කියන එක මෙතන සඳහන් කරන්න පුළුවන්.
ඔව්, එහෙම මේ අසමතුලිතතාවයක් තියෙනවා. තුලනයක් නැති එක සමහර දැන්වල අතිරික්තයක් ඉන්නවා, සමහර දැන්වල ගුරුවරුන් හිඟයක් ඉන්නවා. ඒ පිළිබඳව අපි වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා. මේ විදුහල්පතිවරුන් වැඩ බලන විදුහල්පතිවරුන් සතුවීම පිළිබඳවත් අපි වැඩ කටයුතු කරගෙන යනවා. දැන් මේ දැන් පවතින හිඟය පිළිබඳ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ඩිප්ලෝමාධාරීන් පත්කිරීම තමයි අපේ ප්‍රායෝගික ක්‍රමවේදයේ හැටියට දකින්නේ. දැන් ඒ වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. මම සඳහන් කළ පරිදි දැනටම ජාතික පාසල් සඳහා ගුරුවරුන් 133ක් හා පළාත් පාසල් සඳහා ගුරුවරුන් 412ක් දැනටම යොමු කරලා තියෙනවා. ඒතර ඒ වැඩපිළිවෙල පියවරෙන් පියවර ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
මයිදන දෙවනි ප්‍රශ්න අපේ බුද්ධික පත්‍රණාත්.
ඇමතුමනි, එකක් තමයි මේ ජාතික ශික්ෂණ ඩිප්ලෝමාව දැන් අධ්‍යාපනවේදී උපාධියක් බවට පරිවර්තනය කරන්න විද්‍යාපීඨ තුල. එතකොට දැන්ට යන්නේ දෑවුරුදු පූර්ණකාලීන විද්‍යාපීඨය තුලත් අවුරුද්දක් පාසල් පදනම් කරගත්ත පුහුණුවකුත්. මේක ඇයි බැරි දැන් මේක පටන් ගත්ත කාලයට වඩා සැහැණ ඉදිරියට ගිහිලා තියෙන නිසා? මේක එතකොට මේ ඩිප්ලෝමාවෙන් පස්සේ මේ අය එක්කෝ ලංකා විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා නැත්නම් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනවේදී උපාධියක් කරන්න ඕනේ මේ ඩිප්ලෝමාධාරීන්. මීට වඩා මේ ජාතික ශික්ෂණවේදී ජාතික ශික්ෂණ ඩිප්ලෝමාවම ඇයි අපිට අධ්‍යාපනවේදී උපාධියක් බවට පරිවර්තනය කරන්න ක්‍රමවේදයක් යොදාගන්න බැරි කියන කාරණේත්, ඒ වගේම මේ මොහොත වෙනකොට උපාධිධාරීන් විදියට බොහෝ පළාත්වල මේ පහුගිය කාලේ සම්බන්ධ කරපු උපාධිධාරීන් පාසල්වල හිටපු අය ආපහු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට එන්න කියලා තියෙනවා, අනුමත කරන්න කියලා තියෙනවා. මේක අධ්‍යාපන පද්ධතියට බරපතල හානියක් බවට පත් වෙනවා. ඒ නිසා මේ කාරණා දෙකට අමාත්‍යංශය කොයි විදිහටද මැදිහත් වෙන්නේ කියලා මම වෙන වෙනම දැනගන්න කැමතියි.
ඔය ගැන අපි අවධානය යොමු කරමින් සිටිනවා. ඒ ඩිප්ලෝමා උපාධියක් බවට උසස් කිරීමේ වැඩපිළිවෙල දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාශියක් බොහොම ඉක්මනට ඒවා සම්පූර්ණ කළා. ඒ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට සමස්ත ව්‍යුහය ගැන හිතලා. ඒවට දැන් ඔබතුමා කරපු යෝජනාව මම දකිනවා වටිනා යෝජනාවක් හැටියට. ඒකත් සැලකීමට භාජනය කළා මේ සමස්ත වැඩපිළිවෙල පිළිබඳ අපි මේ ඒක සියලු දෙනාටම එක්වස් වෙලා සාකච්ඡා කරන්න පුළුවන්. ඒක රටේ අධ්‍යාපනයේ අපේ දූ දරුවන්ගේ අනාගතයට බලපාන ප්‍රශ්න. එහෙනම් අපි මේ රටට ඉතාමත් හොඳට ගැළපෙන ක්‍රමයේ අපි සකස් කරමු. ඒ පිළිබඳව විස්තර සහිත යෝජනා නුදුරු අනාගතයේ ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු
වෙනවා. විශ්වති
මොකද මොකද
තුල ඔබතුමාගෙන් ඇහුවා පාසල්වල හිටපු උපාධිධාරීන් දැන් ආපෞසරයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යන්න කියලා තියෙනවා. විශේෂ උතුරු මැද පළාතේ තවත් පළාත් කීපයක මේ මෑතකදී අවස්ථා තුනකින් ගත්ත උපාධිධාරීන්ගෙන් කොටසක්. එතකොට මේ උපාධිධාරීන්ට විභාගයක් තියලා ගුරු සේවයට ඇතුළු කරගන්නවයි කියලත් පහුගිය කාලේ කතා වුණා. හැබැයි දකුණු පළාතේ ඍජුවම පත්තිනු දුන්නා. ආණ්ඩුකාරතුමාම ගිහිල්ලා පත්තිනු ලියුම් දුන්නා. ඒවා ඡායාරූපවා තියෙනවා.
මම කියනවා
අයි කොටස් දෙකකට දෙවිධියකට සලකන්නේ එකම විදියට බඳවගත්ත උපාධිධාරීන්.
මම ඒක ගැන සොයා බලන්නම් ගරු මන්ත්‍රීතුමා. එහෙම සිදු වෙලා තියෙනවා නම්
කොහොමද ඉස්සුදී ඉෂාක් රහමන් මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, මම අහනවා ප්‍රශ්නේ.
ගරු කථානායකතුමනි, සති දෙක කාලයක් ඉල්ලා
සිටිනවා. දෙන්න කෛරත්න මන්ත්‍රීතුමනි.
අධ්‍යාපන අමාත්‍යතුමනි, මට දැනගන්න ඕන ක්‍රම තියෙනවා. ඊයේ වෙනකොට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමා ලියුමක් ඉදිරිපත් කරලා තියෙනවා. චක්‍රලේඛයක් ගුරුවරුන්ට පාසල් වලට වාර්තා කරන්න කියලා. එතකොට මේ වෙනකොට පාසල් සියල්ලම වහලා තියෙද්දි ගුරුවරු අද පාරට බැහැලා තියෙනවා ඒ අයගේ වැටුප් විෂමතාවයේ සම්බන්ධයෙන් ඒක ඉවත් කරන්න කියලා. එතකොට මම අහනවා ඔබතුමාගෙන් අද මේ අයව පාසලට ගෙන්නලා තියෙන්නේ ඒ අයගේ වැටුප් විෂමතාවයේ ඉල්ලීම සම්බන්ධයෙන් යන උද්ඝෝෂණ සහ විරෝධතාවයන්ට බය නිසාද නැත්නම් ඒවා කඩාකප්පල් කරන්නද කියලා?
නෑ, ගරු කථානායකතුමා, කිසිම බයක් නිසා නෙවෙයි. මේ පිළිබඳ දීර්ඝ වශයෙන් ඊයේ හවස රැස්වෙච්ච කැබිනට් මණ්ඩලය සාකච්ඡා කළා මේ ප්‍රශ්නේ පිළිබඳව. ඒතොර අපි පිළිගන්නවා ප්‍රතිපත්තියක් හැටියට අද ගුරුවරයා ඉන්නේ ගුරුවරයා සිටිය යුතු තැන නෙවෙයි කියලා. සහනයක් අවශ්‍යයි, වැටුප් වර්ධනයක් අවශ්‍ය බව අපේ ප්‍රතිපත්තියක් හැටියට පිළිගන්නවා. හැබැයි මේක අද ගියේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. ඩීසී පෙරේරා වාර්තාවක අවුරුදු 24ක් විතර පරණ ප්‍රශ්නයක්. දැන් රජයේ ස්ථාවරය තමයි මේ පිළිබඳ විසඳුමකට පැමිණීමේදී අපි සමාන්තර සේවාවන් ගැනත් හිතන්න ඕනේ. එහෙම නැත්නම් තව ව්‍යාකූලතා ඇති වෙනවා. ඒතොර ඒ සඳහා අත්‍යවශ්‍ය පියවරක් තමයි වැටුප් හා සංඛ්‍යාලේඛන කොමිෂන් සභාවයකත් සාකච්ඡා කරන්න වෙනවා. ඒතොර අපි බලාපොරොත්තු වෙනවා අයවැය ලේඛනයේ ඉදිරිපත් කරන විට සමස්ත රාජ්‍ය සේවය ගැන හිතලා සුදුසු පියවර ගැනීමට. ක්ෂණිකව ඒ පියවර ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි රජයට අවංක උනන්දුවක් තියෙනවා මේ ප්‍රශ්නේ විසඳීමට. ගුරුවරයා පිළිබඳ අපේ ලොකු ගෞරවයක් තියෙනවා. ඉතින් එම නිසා මේක කරන්න සුදුසුම වෙලාව අයවැය ලේඛනයේ ඉදිරිපත් කරන වෙලාව. සියලුම සේවාවන් ක්ෂේත්‍ර ගැන හිතලා. ඉතින් අනේක තමයි අපි අවංකව කියනෝනේ, කවුරුත් දන්නවා මේ කෝවිඩ් වසංගතය නිසා ආර්ථික ප්‍රශ්නයක් රටේ තිබෙනවා, රජයේ වියදම් පහළ වැටීම නිසා. ඉතින් එහෙනම් අද ක්ෂණික විසඳුමක් දෙන්න පුළුවන් කමක් මේ සියලුම සාධක සැලකීමට භාජනය කරලා අයවැය ලේඛනය නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරන විට සමස්ත රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. ගරු මන්ත්‍රීතුමනි,
ඉම්තියස් බාකි උපදමයට දැන් අවස්ථාවක් දුන්න. ඔව් ඉක්මනට කියන්න.
හරි, ඉතින් මේක මයික් එක දෙන්න. ඇමතිතුමනි, ඔබතුමා ප්‍රශ්නය වැරදි තැනකින් අල්ලන් ඉන්නවා කියන එක මට කියන්න ඕනේ. ගුරුවරුන්ට කවදාවත් ගුරුවරුන්ට කියලා වැටුප් වැඩිවීමක් කිසිම දවසක වෙලා නැහැ. 97 ඔබතුමා කිව්වා වගේ ගුරුවරුන්ව පල්ලෙහාට දාලා අනික් අයව ඉහළට ගෙනිච්ච නිසා තමයි ගුරුවරුන්ට වැටුප් විෂමතාවයක් ඇති වුනේ. අද වෙනකනුත් ගුරුවරු මේ මොහොතේ කියන්නේ ගරු ඇමතිතුමනි, දැන් ගිය අයවැයේදී ඔබතුමා කිව්වා ඒ අයවැයෙන් දෙනවා කිව්වා, ෂණික අතුරු දීමනාවක් දෙනවා කිව්වා. දැන් ආපහු ඉතිරි අයවැය ගැන කතා කරන අපි දන්නවා රටේ මුදල් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ගුරුවරු කියන්නේ නැහැ දැන් අපිට වැටුප දෙන්න කියලා. ගුරුවරු මේ වෙලාවේ කියන්නේ ගරු ඇමතිතුමනි, අපේ වැටුප් විෂමතාවයේ ඉවත් කරනවද, අපි සංවෘත සේවාවක් හැටියට අපිව නම් කරනවද? එහෙම නම් කරනවා නම් අනික් අයගත් එක ගැටුමක් හැපිල්ලක් එන්නේත් නැහැ ගරු ඇමතිතුමනි. අද ගුරුවරු කියන්නේ දෙන දවසක් කියන්න අපි අයින් වෙනවා, අපේ වැටුප් විෂමතාවේ අයින් කරනවා. ගුරුවරු කියන්නේ බුද්ධිමත් පිරිසක්. ඒ අය දන්නවා මේ වෙලාවේ ආණ්ඩුවට සල්ලි නැහැයි කියලා. කොවිඩ් වසංගතයේ හැමුවේ යම්කිසි ගැටලුවක් තියෙනවා කියලා දන්නවා. ඒ නිසා ඔබතුමාලා මේ ගුරුවරු මරණ සහතිකේ අතට අරගෙන අද එළියට බහැලා තියෙන්නේ. ඒ නිසා ඒ ජීවිතවලට වග කියන්න ඕනි. ඔබතුමා වචනයක් දෙන්න, වැටුප් විෂමතාවේ අයින් කරනවද? එහෙමනම් ඒ කවදා දිනේද කියලා කිව්වොත් ගුරුවරු එළියට යනවා.
මම දැන්ම කිව්වා ඒ පිළිබඳ අපි පියවරක් ගන්නවා අයවැය ලේඛනයේදී. ඉතින් මේ ප්‍රශ්නේ ඔබතුමාගේ ආණ්ඩුව මේක ඉස්සලා ආණ්ඩුව තිබුණානේ. ඒ ආණ්ඩුව මේක ක්ෂණික කිසිම ආණ්ඩුවක් මේ සම්බන්ධයෙන් විසඳුමක් ඉදිරිපත් කළේ නැහැ. ඒක මම කවවත් විවේචනය කරනවා නෙවෙයි. අවුරුදු 25ක් මේ ප්‍රශ්නේ තිබුණා. ඉතින් දැන් හදිස්සියෙම ක්ෂණිකව ළමයින්ට උගන්වන්නේ නැහැ කියන එක මම හිතන්නේ එතරම් සාධාරණයි කියලා. ඉතින් අපි දෙපැත්තම ගැන බලලා මම ඊයේ කිව්වා මේකෙන් අතිශය පීඩනයට පත් වෙලා තිබෙන්නේ වරප්‍රසාද නැති ළමයි. අපේ රටේ වරප්‍රසාද තියෙන ළමයි නම් මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉස්සලටත් වඩා එයාගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඉතින් ඒක නත් අපි හිතන්න ඕනේ නේ, ගුරුවරුන්ට සාධාරණයක් ඉෂ්ටවන්න ඕනේ. හැබැයි අහිංසක ළමයින් මේ විදිහට දැඩි පීඩනයකට පත් කිරීමත් සාධාරණවන්නේ නැහැ. ඉතින් අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛනයෙන් කිව්වේ අපි මේ පාසල් විවෘත කරන්න ඕනේ දෙවනි මාත්‍රාව ගුරුවරුන්ට දීමෙන් පසු. මම දැන ඔබතුමිය දන්නවාද කියලා අද උදේ වෙනකොට මේ රටේ ගුරුවරුන්ගෙන් 84% පළවෙනි මාත්‍රාව ලබාගෙන තියෙනවා. ඉතින් දෙවනි මාත්‍රාව අපිට දෙන්න පුළුවන් සති 4ක් ඇතුළත සයින් ඔෆ් ෆාම් දෙවන මාත්‍රාව. ඒක දුන්නයින් පස්සේ අපි පාසල් විවෘත කරනවා. ඒ සඳහා පෙර සූදානමක් සඳහා පාසල් වලට පැමිණෙන්නේ කියන ආයතනය තමයි විදුහල්පතිවරුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් අපි කළේ.
හරි, බොහොම ස්තුතියි. ග්‍රාමීණ ලෝකයේ මැතුමා,
ගරු කථානායකතුමනි, මේ ගුරුවරුන්ගේ ප්‍රශ්නය ගැන අද මේ මන්ත්‍රීතුමිය කතා කරනවා. නමුත් මේ ප්‍රශ්නේ ඇති වෙලා දැන් අවුරුදු 7-8ක් වෙනවා. පෞගී අසපාලන කාලේ මේ අය කවුරුවක් එක දවසක් කතා කරේ නැහැ. දැන් මේ ආණ්ඩුවේ ඇති කරපු ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේ ප්‍රශ්නේ පහුගිය කාලයේදී ප්‍රශ්නයක්. දැන් ඔබතුමී ඉන්න පොඩ්ඩක්. මේ ප්‍රශ්න ගැන අපි හුඟක් සාකච්ඡා කරලා තියෙනවා. මේක තමුන්නාසලගේ ආණ්ඩුව කාලෙත් මේක තිබුණා.
හරි.
තමුන්නාසලගේ
අධ්‍යාපනය
තමුන්නාසල අගමැතිතුමා
හරි. කොහොම ඉස්සුටි
බාකිර් මාකර් රාජ්‍ය නෝන සංවිධානගත කරගෙන රජයේ අසීරු තත්ත්වයට පත් කරන්න හදනවා.
ඉන්දියාස් බාකිර් මාකර් මන්තුමා ප්‍රශ්නය අහන්න. ඔව්. ඔව් කිරියල් මන්තුමා.
කරු කතානායකතුමනි අපේ රජය කාලේ මේකේ අවධානය යොමු කෙරුවා. අපේ රංජිත් මන්තුමා
හරි. දැන් ඒ විවාදය එතනින් පස්සේ ගනිමු. මේ බාකිර් මන්තිතුමාගේ ඔව් රීති ප්‍රශ්නය මොකද්ද? ඔව් කියන්න. ඔතනින්ද රීති ප්‍රශ්නයක්?
අපේ ආණ්ඩුව කාලේ අපි ගුරුවරුගේ පඩි 10000කින් වැඩි කෙරුවා.
හරි. ඉතින් ඔබතුමාගේ ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අප බාකිර් මාකර් මන්තුමා ප්‍රශ්නය අහන්න. බාකිර් මාකර් මන්තුමා විදේශ මන්ත්‍රීතුමාගෙන් ප්‍රශ්නය අහන්න. ඔව්. ඔබතුමීට ඕමනා තරම් අවස්ථාව දීලා තියෙනවා. ඔබතුමාගත් ප්‍රශ්නය අහන්න.
කතානායකතුමනි මම ප්‍රශ්නය
මයිකේ දීලා තියෙන බාකිර් මාකර්
මන්තුමා ප්‍රශ්නය අහනවා. මහන් පිළිතුර ලැබෙන්න පෙර ඔබතුමන් කතානායකතුමන්ගේ කාරුණික සැලකිල්ලට යොමු කරන්න කැමති ගෞරවයෙන් යුතුව දැන් මේ ප්‍රශ්නේ මම අහලා අහන්න දීලා මාස ගණනක් ගත වුණා. මේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබෙන අවස්ථාව එනකොට ඒක කල්ලිකුත් වෙච්ච තත්වයක් ඇති වෙනවා. අපේ රටේ පුරවැසියන්ට මේකෙන් ලබා දිය යුතු සහනය කඩිනම් කිරීමයි මම අපේක්ෂා කළේ. ඒ නිසා මේ ක්‍රමවේදයේ යම්කිසි වරදක් තියෙනවා. කරු කතානායකතුමනි මෙහෙම ප්‍රමාද වෙලා මේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන සලස්සන් නැතුව කඩිනම් කිරීම ගැන පාර්ලිමේන්තුවේ කතානායකතුමාගේ කාර්යබන්ලිත් අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
දැන් මොහොසි විපක් විදේශ කටයුතු ඇමතිතුමා ප්‍රශ්නයට උත්තර දෙනවද?
මම පිළිතුරු දෙනවා. The number of expatriate Sri Lankan citizens who have applied to return to Sri Lanka by registering with the Contact Sri Lanka website, which is maintained by Ministry of Foreign Affairs, from 26/03/2020 to 21/07/2021 is 61,603. This also includes for gone abroad for short visits of 5,902 students, 3,352 workers abroad and dependents for 52,348, a total of 61,603. The regional breakdown is the Middle East region 32,000 approximate figures, East Asia and Pacific region 7,800, South Asia region 3,100, Southeast Asia region 3,300. Europe, Central Asia and European Union 13,200, North American region 1,442, African region 479, Latin America and Caribbean region 62. A2, out of the above citizens, the number of citizens who have been brought to Sri Lanka by now in relation to each country and country separately, the number of Sri Lankans who have been repatriated as of 2021 is given under Annex 1. The opportunity to come to this country has been provided from 06/04/2020 for Sri Lankan citizens abroad, dual citizens with Sri Lankan passports, spouses with foreign citizenships of Sri Lankan citizens, children and with foreign citizenship of Sri Lankan parents and Sri Lankan sailors arriving in Sri Lanka by air, subjected to guidelines issued by Ministry of Health from time to time. And without the prior approval, without the prior permission of the Foreign Ministry, and to carry a maximum of 75 passengers per aircraft. B1, as mentioned above, the Sri Lankans living abroad are provided with the facilities to contact the relevant airlines and return to the island on the basis of guidelines issued by the Ministry of Health from time to time. Further, the Foreign Ministry is in coordination with Ministry of Health and Civil Aviation Authority will continue to facilitate Sri Lankan citizens requesting to return to Sri Lanka from India, South Africa, South America, American countries which are subject to restricted entry to Sri Lanka as per the guidelines currently in force dated 15th July 2021 issued by the Ministry of Health. Accordingly, the the foreign ministry is in coordination with Sri Lankan embassies in India and Sri Lankan airlines facilitated the return of 180 Sri Lankans who were unable to return to Sri Lanka from India. Further action has been taken to repatriate the migrant Sri Lankans who wish to pay for their quarantine, transportation and other facilities by charter and cargo aircrafts coordinated by the relevant embassy. Please note, however, the number of daily repatriations depend on the amount of space available in quarantine centres and the number of COVID patients reported in the island. The health guidelines issued from time to time by the Ministry of Health as well as government policies issued by the relevant government of countries where Sri Lankans are staying. B2, approximately the number that has been planned to bring back monthly, the number of people repatriated to Sri Lanka per month is determined by the Presidential Task Force on the basis of periodic surveys and data obtained by the Sri Lanka Army and other relevant service providers in charge of government quarantine centres involved in the repatriation program, and also based on the observations of the Ministry of Health issuing the health guidelines. B3, no such time frame can be given for this. It varies based on the guidelines of the Ministry of Health and local COVID situation. However, as mentioned earlier, Sri Lanka are now allowed to enter the island connecting with relevant airlines as prior permission of the Foreign Ministry and the Civil Aviation Authority, which had previously been required for Sri Lankans to visit Sri Lanka, has been revoked. The maximum number of daily arrivals per flight entering the island is currently at 75 passengers per flight, has been approved by the Civil Aviation Authority on the advice of the health sector. C. The Foreign Ministry has airlifted more than 10,000 rations and indigenous medicine packets to Dubai and Doha, Qatar as immediate reliefs, while nearly 100 million from the Foreign Ministry and 30 million from Foreign Employment Bureau has been allocated by the government for the welfare of the migrant workers. From the outset, the government has been working to repatriate Sri Lankans who have requested to return to Sri Lanka, giving priority to the special groups such as patients, elderly, pregnant mothers, children and unemployed. Further, the government of Sri Lanka is continuing to take necessary action to negotiate with foreign countries to facilitate visa extensions without penalty at the expiration of the visa, and to negotiate with employees who have failed to pay their salaries properly and get their salaries in case of disagreement for necessary legal intervention. Further, the embassies have been instructed to provide prompt solutions to their problems. Furthermore, the Labour Welfare Division of the embassies has introduced special telephone numbers to enable Sri Lankans who fall into above categories in those countries to report their problems directly to the embassies, thereby enabling them to take necessary remedial action. Also, food, shelter and medical assistance were provided through the embassies to the Sri Lankans who have lost their job. D does not arise.
Usharaf Mantituma. අධ්‍යාපන ඇමතුමගෙන් ඉදීමට
ගරු කතානායකතුමනි මම අහනවා
ගරු කතානායකතුමනි ගරු SMM මුෂරෆ් මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු මෙසේය අයන්න එක ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතරින් වෛද්‍ය ඉංජිනේරු සත්කාරක සේවා සංචාරක ව්‍යාපාර හා සිද්ධි පිළිබඳ කළමනාකරණයේ පාඨමාලා පවත්වනු ලබන විශ්වවිද්‍යාලවල නම් වෙන් වශයෙන් පළවෙනි ඇමුණුම වශයෙන් මම ගරු මන්ත්‍රීතුමාට ඉදිරිපත් කරනවා අයන්න දෙක ශ්‍රී ලංකා අග්නිදිව විශ්වවිද්‍යාලයේ යටතේ මණ්ඩප කිසිවක් පිහිටවා නොමැති අතර කිසිම මණ්ඩපයක් පිහිටලා නැහැ පිහිටවල නම් පහත පරිදි වේ කලා හා සංස්කෘතික පීඨය කළමනාකරණ හා වාණිජ්‍ය පීඨය විවහාරික විද්‍යා පීඨය ඉස්ලාමීය අධ්‍යයන හා අරාබි භාෂා පීඨය ඉංජිනේරු පීඨය හා තාක්ෂණ පීඨය අයන්න තුන ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ යටතේ මණ්ඩප කිසිවක් ස්ථාපනය කර නොමැත. අයන්න හතර ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ යටතේ කිසිදු මණ්ඩපයක් පිහිටුවා නොමැති බැවින් සිසුන් බඳවා ගැනීමක් සිදු කර නැත. ආයන්න එක මේ වනතෙක් එවැනි තීරණයක් ගැන නොමැත. ආයන්න දෙක අදාළ නොවේ. ආයන්න තුන අදාළ නොවේ. ඇයන්නත් අදාළ නොවේ ගරු මන්ත්‍රීතුමනි.
Hello, Amituma. Is there any plans to start medical faculty or law faculty in Eastern Southeastern University?
At the moment, there is no formal proposal which has been submitted to us. If a proposal is made, we will certainly give it due consideration. But your question stresses the establishment of campuses. I don't think that is where we should begin, not with the establishment of a campus, but if a particular course of study is appropriate, we can certainly consider that. If a recommendation to that effect is made by the Senate of the university and endorsed by the Council of the university.
I heard that there is a process going on to start medical faculty and law faculty. Also, the Argambe is the famous place for the tourism, so they have they are working on to start request to start tourism course, a degree course as well. So I heard about that. That's what I'm asking you. Is there any plan to start those kind of courses?
ගරු මන්ත්‍රීතුමනි මම පිළිගන්නවා ඒ අරුගම්බේ පොතුවෙල්ලේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට ඉතාම ලොකු ආකර්ෂණයක් ඇති ඒ බොහොම සුදුසු ප්‍රදේශයක්. ඉතින් මගේ යෝජනාව අපි පටන් ගමු course of study පාඨමාලාවකින්. ඊට පස්සේ මණ්ඩපයක් ගැන කල්පනා කරන්න පුළුවන්. හැබැයි ආරම්භයක් හැටියට අපි මේ විෂය ඉගැන්වීම ආරම්භ කරමු කියන එක තමයි මගේ යෝජනාව. ගරු මන්ත්‍රීතුමනි.
බොහොම ස්තුතියි 27.2 යටතේ ප්‍රශ්න විපක්ෂනා කරන දෙවෙනි වටේ ප්‍රශ්න දෙවෙනි වටේ
ප්‍රශ්න එක
ප්‍රශ්න අංක එක ඒෂාවිතානගේ මන්තුමා
අහනවා
ගරු කතානායකතුමනි කස් පිළිතුරු සභාගත කරනවා
ඔහොම ස්තුතියි ප්‍රශ්න අංක පහ තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මන්තුමා
තුෂාර ඉන්ද්‍රනිල් මන්තුමා වෙනුවෙන් මම ප්‍රශ්න අහනවා
සභාගත කරනවා ගරු කතානායකතුමනි
ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරයෝ ඉන්නේ 12 දෙනයි. නමුත් මම කනගාටු වෙනවා එදා විශ්වාසභංග යෝජනාව පැවති වෙලාවේදී තලතා අතුකෝරළ මැතිනිය සම්බන්ධ කරගනිමින් මේ සභාවේ ඇතැම් මැති එමතිවරුන් සහ මන්ත්‍රීවරුන් හැසිරුණු හැටි ගැන මම කනගාටු වෙනවා. විශේෂයෙන් කියන්න ඕනි මේ සභාව හුදෙක්ම තියෙන්නේ කාන්තාවන් ගැන විවේචනය කරන්නවත් එහෙම නැත්නම් මේකේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරු හෝ අනියම් සම්බන්ධකම් ගැන කතා කරන්නවත් නෙවෙයි ජනතාවගේ ප්‍රශ්න ගැන තීන්දුව තීරණ ගන්න. නමුත් මම කනගාටු වෙනවා එදා ඔය ආසනයේ හිටියේ ඔබතුමා ඔබතුමාට බිරින්දක් ඒ වගේම දියණියක් ඉන්නවා. ඔබතුමත් හිනා වෙවි තලතා අතුකෝරළ මැතිනියට ඒ වෙලේ වාචික ලිංගික හිංසනයක් සිද්ධ කරන වෙලේ ඔතන නිහඬව සිටීම පිළිබඳව මන්ත්‍රීවරියක් හැටියට මගේ කනගාටුව මම ඒ වගේම මගේ අප්‍රසාදය මේ වෙලාවේ මම ප්‍රකාශ කරනවා. ඒක තුල මන්ත්‍රීවරියන්ගේ වරප්‍රසාදයක් හානි වෙලා තියෙනවායි කියන එක මම මේ ගරු සභාවට ප්‍රකාශ කරනවා.
හරි ඒක සෙල්ල බලන්නම් කිව්වට ඔයසුටි.